මාර්ගඵලත් ලබලා බලන්න. මම තමයි හිතන්නේ. මේවා බලලා බලලා දැන් ලෝකෝත්තර මේ විදර්ශනාව වඩන්නේ. දැන් මට ඉස්සර වගේ ඕකට ඇලිීම නැහැ. දැන් හරි මාර්ගඵල ලැබුවා. හැම මේක තමයි ඉතින් අද පවතින தත්ත්වේ ඒක ගැඹුරින් දකින්න ඕන. ඔවල තේරුම් ගන්න ඕන මේ ඇහැ අනිත්‍යයි 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 ඇහැ දුකයි 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 ඇහැ අනාත්මයි 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 කී කියා ඉඳලා ලෝකෝත්තර දහම අවබෝධ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද කියන එක නුවණින් බලන්න ඕන. මොකද ඒ වගේ විදර්ශනාවක් තමයි අද බොහෝ තැන්වල කෙරෙන්නේ. හරි ඔයගොල්ලෝ වඩලත් ඇති. සමත් වඩලා තියෙනවා. ඇහැ අනිත්‍ය අනිත්‍යයි ඇහැට පෙනෙන රූප අනිත්‍ය අනිත්‍යයි මේවා දුකයි අනාත්මයි ඔව් දැන් අනිත්‍ය බලන්නේ නිත්‍ය දෙයක් තියාගෙන ඕකෙන් මිදෙන්න අනිත්‍ය බලන්න ඇහැ කියලා අනිත්‍ය ධර්මතාවයක් තියෙනවා ඉතින් අපිට මේක පේන්නේ නැත්නම් මේකේ මේ අනිත්‍ය බව පේන්නේ නැති හින්දා මේකේ අනිත්‍ය බලන්න හැබැයි ඉතින් ඔය ජීව විපදිලා මැරෙනකන් තියෙන ඇහැ ඇති අපිට ඇලෙන්න. මේ ඇහැ වෙනස් වෙනවා කියලා නොදන්න කෙනෙක් ඉන්නවද? ආ වයසට ගියාම මේ ඇහැ පේන්නේ නැතුව යනවා කියලා නොදන්න කෙනෙක් ඉන්නවද? ඕන කෙනෙක් ඕක දැනගන්න බුද්ධාගමේ වෙන්න ඕනද? ડોක්ටර් කෙනෙක්ගෙන් අහුවත් කියලා. ආ ওই වයසට ඔහම තමයි. නේද? ඉතින් ડોක්ටරේ තයි ඉස්සෙල්ලා නිවන් දකින්න. ඇහැ ඇහෙන්නේ පේන්නේ නැති බව යන බව දන්නවා කන ඇහෙන්නේ නැතුව යන බව දන්නවා ඒගොල්ලන්ට බෙහෙත් කරලම දන්නවා ඈ ඇහැ කන නාසය දිවට රස දැනෙන්නේ නැතුව යනවා කියලා දන්නවා නේද නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා කියලා දන්නවා මේ වයසට යනකොට ගැඹුරින්ම අනිත්‍ය දකින්න පුළුවන් කාටද ඔස්තරට ඇයි ලෙඩුත් පේනවනේ එනවනේ එනවනේ අනේ දැන් ඇහැ පේන්නේ නැහැ අනේ කන ඇහෙන්නේ නැහැ ඈ හොයිනේ අපි ගැඹුර දකින්න හදනවා මේ ඇහැ වෙනස් වෙනවා අනිත්‍ය 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 කියලා බලමු ඉතින් බුද්ධ දේශනාව නම් ඇහැ තියෙනවා නම් දෘෂ්ටි වලට වැටෙනවා මේ ඇහැ මගේ මේ ඇහැ තුල මම ඉන්නවා මේ ඇහැ මගේ මේ ඇහැ මගේ ආත්මය නහම දෘෂ්ටි වලට වැටෙනවා සක්කාය දිට්ඨිය ඇති කරගන්න ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හින්දා පුද්ගලයෙක් ඇති කරගන්න
දෘෂ්ටියක ඉඳගෙන අනිත්‍ය බැලුවට වැඩක්
ඔව් දැන් දෘෂ්ටියක ඉඳගෙන ධර්මය දකින්න හැදුවට ඒ දෘෂ්ටියෙන් තව දෘෂ්ටියකට පණිනවා මිසක් ඇත්ත අවබෝධ කරගන්න බෑ. දැන් ඔක කිව්වට පැහැදිලි නෑ ඒ හින්දා අපි ආයේ අර බල්ලගේ උපමාව මතක් කරගමු වතුරට එබෙන බල්ලා. දැන් හොඳට පේනවා බල්ලා රැවටිලා ඉන්නේ. රැවටිලා කියන්නේ දෘෂ්ටිගත වෙලා නේද? මොකද්ද දෘෂ්ටිය? තව බල්ලෙක් ඉන්නවා. වතුරේ බල්ලෙක් ඉන්නවා. නේද? දැන් බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය ආවහම ඒ බල්ලා එක්ක ගැටෙන්න පුළුවන් බුරනවා. නැත්නම් යාළු වෙන්න වල් ගෙවනවා. එක්කෝ ඇලීම නැත්නම් ගැටි. ඔය දෙකම ආවේයි බල්ලෙක් ඉන්නවා කියන දැඩිව විශ්වාසය නේද? දැන් ඒ බල්ලා විශ්වාස කරන්නේ එළියේ ඉන්න මොන බල්ලෙක්ද? හිතෙන්ම වපු බල්ලෙක්ද නැත්නම් සතර මහා ධාතු නහරලේ ඒවා තියෙන එහෙම බල්ලෙක් නේද? ෆිසිකලි ඉන්න බල්ලෙක් නේද? ඔන්න දැන් බලන්න ඔන්න දෘෂ්ටියක ඉන්න මොකද්ද දෘෂ්ටිය? එතන ඇත්ත බල්ලෙක් ඉන්නවා. ඇත්ත බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා හින්දා අපිට ඇලීම් ගැටීම් ඇති. අපි බල්ලාගේ මානසිකත්වයට යනවා. නැන්න දැන් මම මේ දෘෂ්ටියේ ඉන්නවා. හරි? දැන් අපි භාවනා කරන්නේ මොකටද? දෘෂ්ටි කඩාගෙන ඇත්ත දකින්න. ඇත්ත අවබෝධ කරගන්නනේ භාවනා කරන්න නේද? යථාභූත ඥානය ලබා ගන්නනේ භාවනා කරන්න. දැන් ඔන්න අහලා තියෙනවා මේකේ ඇත්ත දකින්න නම් ත්‍රිලක්ෂණේ බලන්න නේද? ත්‍රිලක්ෂණේ මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනා. දැන් ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා ත්‍රිලක්ෂණේ බල බලා හිටියහම ඇත්ත අවබෝධ වෙනවා, නැත්නම් රහත් වෙන්න පුළුවන්. ආමනේ අහලා තියෙන්නේ. දැන් ඔන්න කෙලෙස් මතු වෙනවා කියලා පේනවා බල්ලෙක් ඉන්න හින්දා. හරි? බල්ලගේ මට්ටමෙන් නම් බල්ලා, අපේ මට්ටමෙන් නම් මිනිස්සු. එළියේ කවුද ඉන්නවා කියන දෘෂ්ටියෙන් ඉන්නේ. නේද? ශරීරයක් දැකලා. ඉතින් බල්ලා ඡායාව දැකලා බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය. දැන් බලන්න ඔන්න බල්ලට කියා දෙනවා, අපි හරි දක්ෂයි කියා දෙන්න නේද? ඕ මෝඩ බල්ලෝ, ඔතන බල්ලෙක් නැහැ. ඕක අවබෝධ කරගන්න නම් ත්‍රිලක්ෂණේ වඩා. බණ අහලා තියෙනවානේ, ඉතින් කියා දෙනවා දැන් භාවනා උපදෙස් දෙන්න. ත්‍රිලක්ෂණේ වඩන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඕක. ත්‍රිලක්ෂණේ වඩන්න එතකොට යථාභූත ඥානය පහළ වෙනවා. ඉතින් බල්ලා අහනවා කොහොමද ත්‍රිලක්ෂණේ කියන්නේ මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනා. හා ඒ අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් නේද? වෙනස් වෙනවනේ. ඔය බල්ලා ඔහොම පෙන්වුනට ඕක වෙනස් වෙන එකයි නේද? දැන් අපි හිතමු දැන් ඔන්න බල්ලා වඩනවා. මේ බල්ලා ඔහොම හිටියට අනිත්‍ය, 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 අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා නේද? දැන් දෘෂ්ටිය මොකද්ද තියෙන්නේ? ඔය බල්ලෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා කියුවහම තව දෘෂ්ටි ටිකක් එනවනේ. මොකද්ද? මේ බල්ලා මව් කුසෙන් ඉපදුන දවසේ ඉඳන් මේ විදිහයි, මැරෙනකොට මේ විදිහයි කිව්වේ. මේ විදිහම නෙමෙයි. දැන් ආයතන පහ තියෙනවා. මේ බල්ලගේ ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා නේද? මනසකුත් තියෙනවා. ආයතන හයක් තියෙන බල්ලා. දැන් අපේ දෘෂ්ටියක් තියෙනවා. දැන් බල්ලෙක් ඉන්නවා කියපු ගමන් ওই බල්ලා උපදිනකොට ඒ ආයතන හය තිබුණා, මැරෙනකොට ඒ ආයතන නැති වුණා. නැත් අපේ තියෙනානේ දෘෂ්ටිය. උපදිනකොට ඇහ කන නාසය දිව ශරීරය මනස තිබුණා, මැරෙනකොට ওই ටික නැති වුණා. දැන් ඔන්න බල්ලා මොකද කරන්නේ? අනිත්‍ය බලනවා. අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. ওই බල්ලා ඔහම හිතේට වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ඕක මෙනෙහි කර කර ඉන්නවා. දැන් මොකද්ද මේ දකින්න හදන්නේ? අනිත්‍ය ගැඹුරටම දැක්කා කියමු. මොකද්ද අවබෝධ වෙන්නේ? දැන් දෘෂ්ටිය මොකද්ද? බල්ලෙක් ඉන්නේ. අවබෝධය ලැබලා මොකද්ද ගන්න හදන්නේ? බල්ලෙක් නෑ. හරි. අනිත්‍ය ගැඹුරටම වැඩුවොත් එන්න ඕන අවබෝධය මොකද්ද කියලා ඇහුවොත් බල්ලෙක් නෑ. දැන් පේනවාද ගැඹුරටම අනිත්‍ය වඩාගෙන ගියහම මොකද වෙන්නේ? බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියෙන් මිදෙනවා. ඒක හොඳ දෙයක් නේ. මොකද්ද එන්නේ? ඕතන බල්ලෙක් නැහැ. ඕ තව දෘෂ්ටියකට වැටුණා. බල්ලෙක් ඉන්නවා කියලා හිතලා බල්ලෙක් නැහැ කියන මතයකට ආවා. එක මතයකින් තව මතයකට පැනලා. දැන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ඔය දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කළා. ඉන්නවා කියන්නේ සාස්වතවාදී, නැහැ කියන්නේ උච්ඡේදවාදී. බුදුදහම ඔය දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඔය දෙකම බුදුදහම නෙවෙයි. දැන් ඕගොල්ලෝ ඇහැ කියන දෘෂ්ටියක ඉන්නවා. ඇහැ තියෙනවා. කවදා ඉඳන්ද තියෙන්නේ? ඉපදුන දවසේ ඉඳන් මැරෙන දවසේ. දැන් අහනවා කොහොම පෙනුනට ඕක අනිත්‍යයි කියලා බලන්න. එතකොට අවබෝධ වෙයි නිවන. නැත්නම් යථාභූතද? නැත්නම් බලනවා බලනවා එහෙ වෙනස් වෙනවා වෙනස් වෙනවා, අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය, මෙහෙම තිබුණාට අනිත්‍යයි, මේ මට පේන අනිත්‍යමදි, තව ටිකක් දකින්න ඕන. කවදා වෙනකන්ද? ඇහැක් නැහැ කියලා අවබෝධ වෙනවා. නෑ ඒ දෘෂ්ටිය කඩා ගන්න නෙමෙයි හදන්නේ. තියනවා කිව්වට ඕක මේ තියන ඇහැ තියනවා කිව්වට ඕක ක්ෂණිකව ක්ෂණිකව වෙනස් වෙන එක. නේද? ඔය ඇහැ තිබුණට ඕක වෙනස් වෙනවා. ඉතින් කට්ටියක් ඕක පැහැදිලි කරන්න හදනවා දැන් පේනවනේ පෙනීම අඩු වෙගෙන යනවා. ඕක වෙනස් වෙනවනේ. ඕක කවදා හරි තේින්න නැතුව යනවා. මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න බොහොම ලේසියි. අර බල්ලට එන අවබෝධය එයි ඕගොල්ලන්ට. අනිත්‍ය වඩ වඩා ඉඳ. තියෙන හැක අනිත්‍ය බලව. හරි. ඕක ගැඹුරින් හිතුවොත් මේක දුකයි 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 කියලා අවබෝධ කරගන්න ගියත් අර බල්ලට එන අවබෝධයක් වගේ අවබෝධයක් එයි. අනාත්මයි 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 කියලා බලාගෙන ගියත් ඒ වගේ අවබෝධයක් එයි. හැබැයි බුදුදහම නම් දකින්න එකක් නැහැ. එක දෘෂ්ටියක ඉඳලා තව දෘෂ්ටියකට නම් පන්නේ. මේ තියෙනවා වගේ පෙනුනට ඔහොම නැහැ. ඊට පස්සේ මේ පේන ඒවා ඔක්කොම බොරු මුකුත් නැහැ. අන්න දැන් දකින්න. හිතට පුළුවන් හිත හරි දක්ෂයි දැන් හිත. හිතට අපිට මොකක් හරි නිතර නිතර කියනකොට හිත ඕක පිළිගන්නවා. දැන් ලොකු බොරුවක් නිතර හිතට කියනකොට හිත ඕක ඇත්ත කියලා හිතනවා. අන්න අර අතන එහා පැත්තේ හොල්මනක් ඉන්නවා අර බිල්ඩින් එක එහා පැත්තේ කියලා එක්කෙනෙක් කියනවා. තවත් මුලදී පිළිගන්නේ ඔතනින් අපි හැමදාම ගිහින් තියෙනවනේ. ඔතන කොහෙද හොල්මනක් ඉන්නේ? තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා. අතන හොල්මනක් ඉන්නවා යන්න එපා කරුවල වෙලාවට. ඈ අමයි නේ නේ කිනා කියනවා මාත් දැක්කනේ ඒ දත් පිලිස්සගෙන ඉන්නා නේද දැන් ටිකක් කල් යනකොට මොකද
වෙන්නේ යන්න බය
වෙනවා ටිකක් කරු වල වැටිලා පහමාරට හයට විතර උතනින් තනියෙන් යන්න වුණොත් එහෙම ආපෝ ආට යන්න බෑ මේ වෙලද කිසි බයක් නැතුව ගියේ එක්කෙනා හරි හිතට බොහොම ලේසියෙන් පුළුවන් දෘෂ්ටි දාගන්න ඉතින් අපි මේ යම් කිසි දෙයක් නිතර නිතර කිය කියා හිටියහම ඔතන මුකුත් නැහැ ඔතන මුකුත් නැහැ ඔතන මුකුත් නැහැ කිය කියා හිටියහම ඉතින් තේනවා දැන් ශූන්‍යයක් තේනවා. දැන් හිතෙන් කිය කියා භාවනා කරනවා. ඕ මුකුත් නැහැ මුකුත් නැහැ මුකුත් නැහැ මුකුත් නැහැ මුකුත් නැහැ. හා මේ තියෙනවා ගෙපෙනවට මුකුත් නැහැ මුකුත් නැහැ. අනිත්‍ය බලන්න කිව්වේ ඔකටද? දැන් පේන දේවල් නැහැ කියලා ඔන්න දෘෂ්ටියක් දාගන්නා හිතට. ඔන්න ඔය වගේ හිතට කාවත් ගන්න පුළුවන් එක එක අදහස්. ඔකට එක පැත්තකින් කියනවා ස්වයං මෝහණය කියලාත් කියනවා. ඒක විද්‍යාත්මකවත් හොයාගෙන තියෙනවා. තව විදිහකට ධ්‍යාන වඩ아가ගෙන යද්දී අරූපාවචර ධ්‍යාන මට්ටමේදීත් ඔහොම භාවනාවක් තියෙනවා. කිසිවක් නැත කිසිවක් නැත කිසිවක් නැත කියලා හිතාගෙන ගිහින් යන්න පුළුවන්. ආකින් සංඥායතනෙ දැන් ඔක වඩපු අය හිතන් හිටියා මේ නිවන තමයි කියලා. අපේ බුදුදහමෙන් දැන් සමහරු හිතනවා ශූන්‍යතාවයක් දකින්න ඕන ශූන්‍යයි ශූන්‍යයි මොකුත් නැහැ කියලා ඕක තමයි නිවන කියලා. ඉතින් ඕක නුවණින් බුදුහාමුදුරෝ දේශනා කළේ මේකද? මේකද ධර්මය කියලා දේශනා කළේ. දැන් නිකම්ම ඇහුවටම පිළිගන්න එපා හොයලා බලන්න. ත්‍රිපිටකයේ තියෙනවා බලන්න. බුද්ධ දේශනාවක් තියෙනවා අනිත්‍ය දුක්ඛානාත්ම බලන්න. හැබැයි මේ බලන විදිහට බලන්නද ඒ කියලා තියෙනවා කියන එක නුවණින් හොයන්න ඕනේ. ඒ කාලෙත් හිටියා. තීර්ථකයෝ හිටියා අනිත්‍ය වඩන අය, දුක වඩන අය, අනාත්ම දර්ශනේ තියෙන අය ඒ වඩන තීර්ථකයෝ හිටියා. හැබැයි සෝවාන් වෙන්නවත් බැරි වුණා. ඒ මොකද අන්‍ය ආගම් වල සමහර ආගම් වල තිබුණා අනිත්‍යයි කියන එක ගැඹුරට බලන අය දුකයි කියලා ගැඹුරට බලන අය අනාත්මයි කියලා ගැඹුරට බලන අය එහෙම තිබුණ දෘෂ්ටි තිබුණා. දැන් මොකද වෙන්නේ? ඔබන් අනිත්‍ය දුක්ඛනාත්ම විතරයි කියේ. තව අනිස්සාවනා ටිකක් ඔය වගේම දාන්න. දෙතිස් කුණුපය දාන්න. බව බල්ලා ඔහොම හිටියට මුගේ කෙස් ලොම් නියදත් සම්මත් නහර ඇට ඇට මිදුළු තේරම ටික තියෙනවා නේද? මේවා පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. හැමදාම බලන්න පුළුවන්. බලන්න. නේද? ඔන්න ඔක අවබෝධ වෙනවා නම් හොඳයි. ඕක තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රඥාව වැඩි. හරි. නැතුව මේ දැන් මං කියා දෙන හින්දා ඕක වඩ වඩා ඉන්නවා නම් තාම ප්‍රඥාව නම් වැඩිලා නැහැ. මං කවදාවත් කියලා නැහැ මේක මේ මේකෙන් නිවන් අවබෝධ වෙනවා මේක තමයි ආර්ය මාර්ගය කියලා. නේද? ඒවා කියා දුන්නේ මොකටද ඔය භාවනා? සමාධිය වඩන්න. මතකයි. ඇලීම ගැටීම අඩු කරලා හිත එකඟ කරගන්න නම් ඕවා කියා දුන්නා. සමාධියේ නිවනක් තියනවා කිව්වද?
නෑ.
සමාධියෙන් ඕන නම් ධ්‍යාන වඩා ගන්න.
ඒක
ලෞකිකයි. ඇයි? අපි මේ ශරීරයක් තියනවා කියලා දෘෂ්ටියක ඉඳන් ඒ තියෙන එකේ අපි තියනවා කියලා හිතන ටික අරගෙන භාවනා කරනවා. හරි. ඒකයි අර බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා හිතාගෙන ඉන්න බල්ලගේ ওই ටිකම වඩන්න පුළුවන් නේද? ඒ 30 කුණුපේ වඩන්න පුළුවන් අර මේ වතුරේ ඉන්න බල්ලගේ. ඇයි බල්ලට ලොකු මතයක්, දැඩි මතයක් තියෙන අතන බල්ලෙක් ඉන්නවා ඇත්තට. ඒ බල්ලා 30 කුණුපේ වලින් හැදිලා ඉන්නේ කියලා බලන්න පුළුවන්. ඒ බල්ලා අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. ඒ බල්ලා දුකයි කියලා බලන්න පුළුවන්. ඒ බල්ලා අනාත්මයි කියලා බලන්න පුළුවන්. ඔය බල්ලා සතර මහා ධාතු කියලාත් බලන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා ඉන්නේ කියලාත් බලන්න පුළුවන්. හැබැයි ඔය ඔක්කොම වඩන්නේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියක ඉඳලා ඒක නැති කරගන්න. ඒකට ඕවා වඩලා වඩලා අන්තිමට මොකද වෙන්නේ? බල්ලෙක් ඉන්නවා කියන එකෙන් බල්ලෙක් නැහැ කියන දෘෂ්ටියකට වැටෙන. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඊට වඩා ඉතින් ලෞකික වශයෙන් ඇලීම් ගැටීම් අඩු වීමකුත් තියෙනවා. හරි. ඊට පස්සේ ඇලෙන්නේ නැහැ ඉස්සරවල්. ඊට පස්සේ ගැටෙන්නේ නැහැ ඉස්සරවල්. ඒ බල්ලා දැක්කට තරහ යන්නේ නැහැ. ඇලීම් ගැටීම් අඩු වීමක් තියෙනවා. හැබැයි මෝහය, මුලාව එහෙමයි. එක මුලාවකින් තව මුලාවකට වැටිලා නම් තියෙනවා. සාස්වතවාදෙන් උච්ඡේදවාදයට වැටිලා නම් තියෙනවා. හේ. එතන පටිච්ච සමුප්පාදයක් දකින්නවා. එතන හේතුඵලවාදයක් දකින්නවා. ඒ ධම්මා හේතුඵලව තේස හේතුන් තථාගතෝ ආහ. ওই ධර්මතාවය දකින්නවා. ඕව දැකලා තමයි සෝවාන්. හේ. පටිච්ච සම්පාද දැකලා පටිච්ච සම්පාද කියන්නේ හේතුඵල න්‍යාය. හේතුන් නිසා හටගන්න දෙයක් මෙහෙම තියෙනවා. මේ හේතු නැත්තම් මෙහෙම දෙයක් නැහැ. නිරෝධයි.
මේ ඇතිකල්ලි මේ ඇති මේ නැත්තේ
මේ භාවනාවක් කරනකොට හිතා ගන්න දැන් ඔය හින්දා තමයි මේ සම්මාදික්කිය කියන එක නැතුව භාවනා කරන්නත් පුළුවන්. සම්මාදික්කියක් ඇතුව භාවනා කරන්නත් පුළුවන්. හරි. මේ භාවනා ටිකම ආර්ය භාවනා ටිකම යෙදෙන්න පුළුවන්. අනිත්‍ය බලන්න පුළුවන්, දුක බලන්න පුළුවන්, අනාත්ම බලන්න පුළුවන්, නාම රූප බලන්න පුළුවන්, හේතුඵල බලන්න පුළුවන්. සමනාති ධාතු මනසිකාරය කරන්න පුළුවන්. ඈ ආයතන ගැනත් බලන්න පුළුවන්. අභ්‍යන්තර ආයතන මේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියලා බලන්න පුළුවන්. බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බලන්න පුළුවන්. ඔව් දැන් අද සාකච්ඡාවේදී පෙන්වන ටිකක් මනෝ මනස කරන දෙයක් තමයි මේක කැමැති දාස නැතිද කියලා දානගත්තේ. ඔව්. කකුල රිදෙනවා. ගල කැපුණාම කකුල රිදෙනවා.
එතකොට අපි ගලේ හැපුණින්ද කියලා දෙපැත්තට දානවා. ගලයි කකුලයි දෙක දෙපැත්තට දානවා.
ඔව්. ගල බාහිරයි කකුල අභ්‍යන්ත. කකුල මගේ. මට රිදෙනවා. කකුලට රිදෙනවා කියන්නේ මට රිදෙනවා. නේද?
එතන
වේදනාව කකුලට ආපු වේදනාවක් කියන දෘෂ්ටිය නේද ඉන්නේ? කකුලට දැනෙන්න පුළුවන් ද වේදනාව? ගලක ගලක් වැදුනට ගල පුපුරලයයි. ඒ ගලට වේදනාවක් තියෙනවා. අර ගල මට ගැහුවා කියලා. අර ගල කටුකුරුන් දේහඳුරු හොඳට පෙන්වනවා. ගලක ගලක් හැපුණාට අර ගලයක් තියෙනවා. නෑ. ওই පාරේ යනකොට කවුරු හරි හැපුණා. අන්න අර ගල. හරි. ගලක හැපිලා මහා ලොකු වේදනාවක් එනවා. ගල එක තරහ ගන්නවද? නෑ. මේ යන්තම් එක්කෙනෙක් හැපිලා පොඩ්ඩක් මේවා වෙනවා. අර වගේ වේදනාවක් නෑ. දැන් බලන්න ඕන තරහ අරන් තියෙන හැටි. රණ්ඩු වෙන්නත් යනවා. ඇයි මගේ ඇඟේ හැප්පුණේ? අරයි මේකයි. නේද? ගලත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ නේද? ඇයි මගේ කකුලට ගැහුවේ? දැන් බලන්න මේවා හිතෙන් කරන දේවල් කියලා දකින්න ඕන. එහම අවබෝධයක් එන්න ඕන. හරි? දැන් මම අර කතා ටික කිව්වේ දැන් ලෝකෝත්තර දහම කියන එක අපි මේ ලෝකයේ දකින මට්ටමට වඩා ටිකක් වෙනස් දෙයක්. සම්මා දිට්ඨිය කියන එක. ඉතින් දැන් බුද්ධ දේශනාවල තියෙන සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය. අවහතර යම් කිසි කෙනෙක් දැනගත්තා නම් අන්න සම්මා දිට්ඨිය පහළ වෙනවා. තව කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය. ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා කෙනෙක් දකිනවා නම් අන්න සම්මා දිට්ඨිය කියලා. තව තැනක තියෙනවා රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා කෙනෙක් දකිනවා නම් අන්න සම්මා දිට්ඨිය කියලා. හරි. වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා දකිනවා නම් අන්න සම්මා දිට්ඨිය. හරි. වේදනා සමුදය කියන්නේ මොකද්ද? වේදනාවට හේතුව මොකද්ද? හට ගැනීම තමයි. මොකද්ද? බාහිර දේවල් නිසාද වේදනාව ඇති වෙන්නේ? ස්පර්ශය නිසා. ස්පර්ශය පස්ස පච්චය වේදනා නැ දක්වනවා. එන්න පටිච්ච සම්පදාය. පස්ස පච්චය වේදනා. අර බාහිර දේහින්ද වේදනාව ආව නෙමෙයි. කොහෙන්ද ආවේ වේදනාව? ස්පර්ශයෙන්. පස්ස පච්චය වේදනා. නෝක තේරුම් ගන්න. පස්සේ පත්‍යෙම්මයි වේදනාවක් ඇති වුණා නම් වෙන විදිහක් නැහැ. පස්සේම්මයි වේදනාවක් ඇති වෙන්නේ. ඒකට ස්පර්ශ ಜಾති කීයක් තියනවද දැන් දන්න විදිහට? 6යි. ආයතන 6යි. නේද? ඊට වඩා වෙනස් ස්පර්ශයක් නැහැ. මොනවාද ස්පර්ශ 6යි? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ධාන සම්පස්සය, රූපා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. ඒ ආයතන 6 නිසා ඇති වෙන ස්පර්ශය. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ තව දේශනා කරනවා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි 62ක් මිත්‍යා දෘෂ්ටි ගැන දේශනා කරද්දී ඔය හැම දෘෂ්ටියක්ම පස්සේ නිසා පාෂේ නිසා ඇති වුණ දෘෂ්ටි. ඔකම දැන් කියන්න පුළුවන් වේදනාව නිසා ඇති වුණ දෘෂ්ටි තියෙනවා නම් ඒවත් පාෂේ නිසාම. හරි. පස්ස පච්චය. ඒකට සම්මා දිට්ඨියේ තව එකක් කියනවා වේදනාව නැති කරන්න නම් ස්පර්ශය නැති කරන්න වෙන විදිහක් නැහැ. හරි. වේදනා සමුදය මොකද්ද? සප්පේ. සප්පපච්චය වේදනා. වේදනාව නැති කරන්න නම් සප්පේ නැති වෙන්න ඕන. වේදනා නිරෝධයි කියන නම් ස්පර්ශ නිරෝධයක් වෙන්නම ඕන. ස්පර්ශය තියෙනවා වේදනාව නැහැ කියන්න පුළුවන්. බෑ. ඔන්න ඔහම ධර්මයේ දකින්න. ස්පර්ශය තියෙනවා නම් වේදනාව තියෙනවා.
ස්පර්ශය නිසාමයි වේදනාව වෙති වෙන්නේ.
ස්පර්ශය නිසාමයි වේදනාව තියෙන්නේ. ඔක තමයි ධර්මය. සප්පපච්චය වේදනාව.
හරි. ආසේදී නාම රූප හැදෙනවා පිළිගන්නේ නැහැ කියන්නේ අපි
ඔය වෙලා තියෙන දේ වෙනම හොයාගන්න. වේදනාව හටගන්නේ පස්සේ. සප්පපච්චය වේදනාව. දැන් එහෙනම් අත්හරිනවා කියලා ඔය ගෙවල් දොරවල් ටික දීලා දාලා හරියනවද? ඒකෙන්ද වේදනාව ඇති වෙලා
තියෙන්නේ?
ඒක කියනකොට නම් තියක් පසුතැවෙනවා. ඒ ටිකක් තියාගෙනම දැන්
පුළුවන්. එතකොට අත්දේ ගහන්න. අපිට හිතන්න බැරිද මේ හේතුව නිසායි හටගත්තේ? ස්පර්ශයෙන්
ඒක තමයි ඉස්සෙල්ලා දැන් හේතුව අඳුර ගන්න. ඒකයි ධර්මයේ දකින්නවා කියන්නේ. ධර්මය අහන්න ඕන. ඔව්. ඔයි දැන් බුදුහාමුදුරුවෝ නම් දේශනා කළේ එහෙමයි. ධර්මයේ දකින්න ඕන නම් පටිච්ච සමුප්පාදේ. එහෙම මිසක් වෙන විදිහක් නම් මං අහලා නැහැ. ඔයගොල්ලෝ වෙන ඒවා කර කර හිටියට. ධර්මයේ දකින්න ඕන නම් පටිච්චසමුප්පාදේ දකින්න කියලා එකින්. අපි පටිච්චසමුප්පාදයෙන් බාහිර දේවල් නම් කරනවා ඕනද? ධර්මයේ දකින්නවා කියලා. පස්සපච්චය වේදනා. ඔව්.
සර් ලෞකික සම්මාදිෂ්ඨ බෞද්ධයන්ට විතරක් තියෙන අනිත් ආගමෙන්ට නැද්ද ලෞකික සම්මාදිෂ්ඨ?
ලෞකික සම්මාදිට්ඨිය යම් මට්ටමකට එනවා වෙන අයටත් මොකද තිම්පව් අධහන සම්මප්ප සම්පල අධහන අයට තියෙනවා.
එහෙනම් නිවන කියන එක කවදාහරි අවබෝධයක් ලබන නිවන් ලබන්නේ බෞද්ධ කියන මෙව්වකට වැටිච්ච කෙනාට විතරයි.
නෑ නෑ
චතුරාර්ය සත්‍ය කියන එක
ඕකේ අනිත් පැත්තනේ මං කියන්නේ. ලෞකික සම්මාදිට්ඨිය
අනිත් පැත්ත කියන මිත්‍යා දෘෂ්ටික අදහස.
ඉතින් කොහොමද
ගොලන්ට මේ?
නෑ මං කියුවේ අනිත් අයටත් කම්පල එදහිම තියෙනවා.
ඒක සම්මාදිෂ්ඨිය කියන්නේ ලෞකික සම්මාදිෂ්ඨිය තියෙන අනිත් අයට පිටයන්ට.
ඔව්. ලෞකික සම්මාදිෂ්ඨිය
අනම් මිසක්
වඩා අහගන්න. ලෞකික සම්මාදිෂ්ඨිය තිබුණොත් මොකද්ද ප්‍රයෝජනෙ? අපාගත නොවී සුගතියක උපදින්න හැකියාව තියෙනවා.
ඔව් සුගතිය ගාමි වෙනවා.
සුගතියක උපදින අයට ධර්මය අහලා තේරුම් ගන්න හැකියාව තියෙනවා. හරි. අතනයි වෙනස තියෙන්නේ. දැන් ලෞකික සම්මාදිට්ඨිය උදව් වෙනවා පව් කරන්න නැතුව පින් කරන්න මට්ටමට කොළඹවන. එතකොට මරණයන් මැත්තේ සුගතිගත වීමේ හැකියාව වැඩි. දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන්. ඈ
මිත්‍යා දිෂ්ඨ පෞලක උප්පත්ති ලැබුවොත් එතකොට
මෙහෙමයි. දැන්
නිදවණ ආත්මේ දිහාට තුන් වෙනවා.
පොඩ අහගන්නකෝ. මිත්‍යා දෘෂ්ටිය කියන එක ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා වෙනම එකක් තියෙනවා. එයා කම්පල අදහන්නේ
නැහැ.
තින්කලොත් මේ වගේ ප්‍රතිඵල තියෙනවා, පව්කලොත් මේ වගේ නරක ප්‍රතිඵල තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. එහෙම කෙනා මිත්‍යා දෘෂ්ටිය. එහෙම කෙනා අපාගත වෙනවා. එයාට සුගතියට යන්න බෑ. හරි? ලෞකික සම්මාදිට්ඨිය කියන කෙනා කම්පල අදහන එන්න
දුන්දානේ
විපාක. ඔව් දැන් දුන්දානේ විපාක තියෙනවා කියලා දන්නවා. එයා දන් දෙනවා. හරි.
මිත්‍යා දෘෂ්ටික අදහස් දිනු කරගත්ත සිතක් නැවත වාරක් සම්ම්‍ය දෘෂ්ටිකයකට එන්න පුළුවන්.
ඒක. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙකුට සම්ම්‍ය දෘෂ්ටියට එන්න බැයිද?
පුළුවන්.
දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ කාටද?
මිත්‍යා දෘෂ්ටිකයට.
මිත්‍යා දෘෂ්ටිකයට. ජටිලය කියන්නේ සම්මාදිට්ඨියද හිටි? නෑ. දහහක් රහත් වුණා නේද බණා?
එහෙනම්ෙන්ද පොළොව.
ඔව්. නිගණ්ඨය බර ගානක් රහත් වුණා. ධර්මය අහල.
එහෙම එන්න
ධර්මය අවබෝධ කරගන්න.
එහෙම එන්නත් ඒ වගේ දර්ශනයක් තියෙන ආගමකට යා වැටෙන්නත් ඕනේ. නැත්තම් ඇතින්
ධර්මය අහන්නම ඕන. ධර්මය ඇහුවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. දැන් මේ ධර්මයක් දැන් අපි ධර්මය අහන්නේ. ඈ අපේ තියෙන වැරදි දෘෂ්ටි වලින් මිදෙන්න. අපි බුද්ධාගම කියලා තින්නේ වැරදි දෘෂ්ටි වල නะ. අපේ තියාන ලේබල් එක ගැහුවට මදි. මම කරන්නේ බුද්ධාගමේ භාවනා කියලා ලේබල් එක ගහගත්තට හරියන්නේ නැහැ. ඉන්නේ මේ වැරදි දෘෂ්ටිය නම් ඉන්නේ. මම විදර්ශනා වඩනවා කිව්වට වැඩක් නැහැ. ඉන්නේ වැරදි දෘෂ්ටිය නම්. හරි. එතකොට මේක මේ බුද්ධාගමේ ඇහැට තියෙන එකක් නෙවෙයි.
නෙවෙයි. ඒක
ඕන කෙනෙකුට ධර්මය ඇහුවොත් නුවණින් මෙනෙහි කළොත් ඕන කෙනෙකුට තේරුම් ගන්න හැකියාව තියෙන දෙයක් මේක. මිනිස්සෙකුට.
නෝ සාමාන්‍යයෙන් බෞද්ධ කියන ඇඬ තමයි චතුරාර්ය සත්‍ය කියන එකවත් දැනගන්න ලැබුණේ ඇඬ විතරයි. අනිත් ඇඟ දර්ශන වල චතුරාර්ය සත්‍යයක් නැහැනේ.
ඒ වචන ටික දැනගත්තට දැන් මේ කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන පැත්තක් දැනගන්න පුළුවන් කීයෙන් කී දෙනාට. හරි? මේ ධර්මය නුවණින් හොයන්න ඕන. එතකොට සම්මාදිට්ඨිය එන තව විදිහක් තමයි පස්සය මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද? හරි? ඔන්න සම්මාදිට්ඨිය ඇති වෙන තැන. එතකොට ස්පර්ශය කියලා දෙයක්ත් තියෙනවා. ස්පර්ශයට සමුදයකුත් තියෙනවා. ඊටත් වඩා වැදගත් ස්පර්ශ නිරෝධය කියලා දෙයක්ත්
තියෙනවා.
මේක තේරුම් අරන් ඕක ගැන හිතන්න. පස්සය කියලා දෙයක් තියෙනවා. පස්ස නිරෝධය කියලා දෙයක්ත් තියෙනවා. රහතන් වහන්සේ කියන්නේ ඕවා අවබෝධ කරපු කෙනා. හරි. ඒ අපි ධර්මයේ තේරුම් කරන්න හදන්නේ රහතන් වහන්සේටත් ස්පර්ශය තිබුණා. රහතන් වහන්සේටත් වේදනාව තිබුණා. හැබැයි තණ්හාව නැහැ කියලා. ඒක ධර්මයේද කියලා නුවණින් හිතන්න. පටිච්චසමුප්පාදේ සම්මාදිට්ඨියේ මේ විදිහට තමයි ඉස්තර කරන්නේ. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද? මෙන්න මේන් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගන්න. බලන්න සම්මාදිට්ඨි සූත්‍රය. හරි. ඒවා ටිකක් ගැඹුරුයි. ඒ වුණාට තේරුම් ගන්න බැරි දේවල් නෙවෙයි ධර්මය හොයන කෙනා. මොනවාද මේ කියන්නේ? ඒ අපි ඉන්න දෘෂ්ටි වලින් පොඩ්ඩක් අයින් වෙලා ධර්මය විමසන්න. බුද්ධ දේශනා මොකද්ද කියලා නුවණින් විමසන්න. අපි ඉන්න මතවලට ගලපන්න නෙමෙයි. ඊළඟට තව එකක් එක්කම කියන්න ඕන සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද? මෙන්න මේකෙනුත් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගන්න. සලායතන කිව්වහන් තේරුම් ගන්න. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? එතකොට ඇහැ කියලා දෙයක්ත් තියෙනවා. ඒකට සමුදයකුත් තියෙනවා. ඒකේ නිරෝධයකුත් තියෙනවා. නිරෝධ කරන මාර්ගයකුත්
මොකක්ද? චතුරාර්ය සත්‍ය.
ඉතින් අපිත් ඇහැ නිරෝධ කරන්න අනිත්‍ය බලවලා ඉන්නවා නේද? අවංකී ඉපදුනහම හම්බුනේ නැහැ, මැරෙනකොට නැති වෙන ඇහැ. ওই දෘෂ්ටියෙන් කැඩෙන්න ඉතින් අනිත්‍ය බලුවහම හරි කියලා හිතනවා. දැන් පෙනුණා එහෙම අනිත්‍ය බැලුවටම නිරෝධ වෙන්නේ නැහැ. තව දෘෂ්ටියකට නම් වැටෙනවා. නේද? දැන් බුදු දහමේ පෙන්වන්නේ මේක හේතුඵල සම්බන්ධය. ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ ඇති උනේ ඇයි? මොනවාද හේතු? සමුදේ. ඒකට සමුදේ නැති වුණත් ඇහැ ඇති වෙන්න බෑ. සමුදේ තියෙනකන් තමයි ඇහැ තියෙන්නේ. නේද? නැහැ. ඒකට සමුදේ නැත්තම් Nirodha තේින්නත් ඕන. වැටහෙන්න ඕන. ඔව්. ඔව්. සමුදේ තියනවා නම් තමයි ඵලය තියෙන්නේ. හරි. ඒකට ඇහැක් තියෙන්නේ ඇහැක් ඇති වෙන්න හේතුවක් තියෙනකන්. හේතුව නැත්තම්
ඵලය
නැහැ. ඇහැක් තියෙන්න බෑ. ඇහැ Nirodhaයි. ඒ තියෙන ඇහැ නැති වෙලා යනවා නෙවෙයි. හටගන්නේ සමුදේ නැත්තම් හට ගැනීමක්
රූපන
බැඳීම ඒක නුවණින් හිතන්න ඕනේ ඊළඟට ඇයිස්සලා ඇහැ ගැන හුවන්නේ දැන් රූප ගැන නෝ තව එකින් එකට යනවා ඕක හොයනකොට එතෙන් මම පටන් ගත්තු තැනට ආයේ එන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ තියෙනවා නේද දෘෂ්ටි වලට වැටෙන. චක්කුම් සති. දෘෂ්ටි වලට වැටෙන. හරි. ඇහැ මුල් කරගෙන මම ඉන්නවා කියලා එක එක විදිහට එන්න පුළුවන්. ඇහැ තුල මම ඉන්නවා, ඇහැ මගේ, ඇහැ මම වගේ පේනවා, අරවා මේවා කියලා දෘෂ්ටි වලට වැටෙනවා. මොනවා වුණොත්ද? ඇහැ තියෙනවා නේද?
කියලා නම් දුන්නේ හින්දනේ
බලන්න
දුන්නත්ම ඔතේ
අපිට ඇහක් තියනවා නම් ඒ වගේම හිතන්න හයම තියනවා ඒකවල කනක් තියනවා නම් නාසයක් තියනවා නම් දිවක් තියනවා නම් නේද කයක් තියනවා නම් මනසක් තියනවා නම් මම ඉන්නවද නැද්ද
මම
ඉන්නවා කාගේද මේ හය ඒ ඔය ඔය හැය තියනවා නම් මම ඉන්නවා. ඒ කියන්නේ දෘෂ්ටියකට වැටිලා දැන් මම ඉන්නවා. ඔය හැය තියාගෙන මම නැහැයි කියලා අවබෝධයක් ගන්න හැකියාවක් නැහැ. ඒකයි මේ පටිච්ච සමුප්පාදේ ගැඹුරුයි කියන්නේ. ආයතන හැය තියාගෙන ඉතුරු ඒවායින් මිදීමක් කියලා දෙයක් නැහැ. මොකද සලායතන පච්චයා පස්සු. පස්සපච්චයා වේදනා. නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇහැ තියෙනවා නේද?
ආයතන ටික අපි අල්ලගන්නේ නැතුව ක්‍රියා කරන හැටි බලන හරි
නැහැ. ඒ අපේ මත. ආයතන ටික ඔහි තිබුණාවේ අපි
නෑ නෑ නෑ.
අපි බලමු මේකේ මොකක් හරි කරලා ආවක අල්ලගන්නේ නැත්නම්.
නෑ මේක හටගන්නේ කොහොමද කියලා.
බුදුහාමුදුරුවෝ නම් පෙන්නේ සම්මාදිට්ඨිය කියන්නේ ආයතනය කියන්නේ මේකයි ආයතන සමුදය මේකයි ආයතන නිරෝධය මේකයි නිරෝධගාමිනී ප්‍රතිපදාව මේකයි ඔන්න ඕක තියෙන කෙනාට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ නැතුව ආයතන ටික තියාගෙන අපි ඔකේ ක්‍රියාත්මක වෙන හැටි බලමු අල්ලගන්න
නැතුව හට ගැනීම කිසි කොහොමද කියලා
බලලා ආවා එහෙම කියන්නේ ඒකට ආයතන තියාගෙන නෙමෙයි ආයතනය මොකද්ද කියලා දකින්න ආයතන සමුදේ මොකද්ද කියලා දැක්කේ. එහෙම තමයි දකින්නේ.
නිරෝධේ බැලු.
ඒ සමුදේ දකිනකොට නිරෝධේ තියෙනවා. ඒ කියන්නේ හරි සමුදේ අවබෝධ කරගන්නකොට නිරෝධයත් එක්ක තේිනවා. නේද? මේ සමුදේ නොවැදුනා නම් මේක නෑ නිරෝධයි. එතකොට මේ තියෙන ඇහැ නිරුද්ධ කිරීමක් නෙමෙයි මේ කරන්නේ. ඇහැ අවබෝධ කරගන්නවා ඇහැට හේතුව සමුදේ අවබෝධ කරගන්නවා. සමුදේ නැති වුණා නම් මෙහෙම ඇහැ හටගන්නේ නෑනේ. කියලා නිරෝධය දකින්න. එහෙනම් ඒකට මාර්ගය මොකක්ද?
සත්පුරුෂ රූපයක් දැක්කම.
ඒක හොයන්න ඕනේ. බලන්න කුපරින්නේ කොහෙන්ද කියලා හොයන්න ඕන. සමුදේ හොයන්න වෙනවා. ඒකවා තමයි දහම
කියන්නේ.
එහෙමත් කියලා තියෙනවා. ඇහැට සමුදේ ආහාර කියලාත් කියලා තියෙනවා. හරි. තව පැත්තකින් කියනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න ආහාරය මොකද්ද? ආහාර සමුදය මොකද්ද? ආහාර නිරෝධය මොකද්ද?
නිරෝධ මාර්ගය.
ආහාර නිරෝධ මාර්ගය මොකද්ද කියලාත් බලන්න කියනවා. ඒකෙනුත් සම්මාදිට්ඨියද? දැන් අපි ආහාර කියලා යමක් හිතනවාද ඒක ගැනත් හොයන්න ඕනේ ඊළඟට. ඇහැක් කියලා යමක් හිතනවාද ඒක ගැනත් හොයන්න
ඕනේ.
ඒක තමයි මේ හොයන්න කියන්නේ. ඉස්සෙල්ලා කියනවා දැන් මේ බුදු දහම හරි හරි පැහැදිලි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉස්සෙල්ලා ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ නිරෝධ කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඇහැ පිරිසිඳ දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඒකයි. ඇහැ කියන්නේ මේකයි කියලා ඉස්සෙල්ලා දකින්න. දැන් Taman ඇහැ කියලා මොකක් හරි එකකට කියනවා නම් ආ මෙන්න මේකයි ඇහැ කියන්නේ කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. මොකද ඒක අවබෝධ කරගන්නේ නැතුව ඇහැට සමුදේ හොයන්න බෑ. අද අපි සමුදේ හොයාගෙන යනකොට ඇහැ මතක නෑ. දැන් මොකකටද මං ඇහැ කියන්නේ? ඉස්සෙල්ලා ඒ ආයතනය පිරිසිඳ දකින්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නෑ කියලා. මොකද මේ ආයතන හයෙන්මයි අපි සත්‍ය පුද්ගලය හදාගෙන ඉන්නේ. ආයතන පිරිසිඳ දකින්න නැතිකම. දැන් අපි ඇහැ කියන්නේ මොකද්ද කියන එකෙන් පටන් අරන් ඒක හොඳට හොයන්න ඕනේ. මේකද ඇහැ? ඒ ඇහැ ඇති උනේ කොහොමද? කියන ටික නුවණින් හොයන්න. අපි විශ්වාස කරන් ටිකෙන් හොයලා හරියන්නේ නැහැ. හොඳට යථාභූත ඥානය අවබෝධ වෙන විදිහ ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන විදිහට හොයන්න ඕනේ මේකෙන්. ඇහැ කියලා මොකක් හරි දෙයකට හිතුවනම් ඒක හොඳට ඉස්සෙල්ලා මොකටද ඇහැ කියලා හිතුවේ කියලා හොඳට හොයාගන්න. මේ විමසන්න කියන එක තමයි බුදුදහම කියන්නේ. ඒ උදව් කරලා තියන මේ හැම එකක්ම ඊළඟට පටිච්ච සමුප්පන්න හේතුන්ගෙන්මයි හටගන්නේ කියලා ඒකුත් පෙන්නනවා. ඒක දැක්කොත් සෝවන් වෙන්නත් පුළුවන් කියන. ඒ ධම්මා හේතුඵව දේසං හේතුන් තථාගතවා. ඔය ධර්මය අවබෝධ කළොත් සෝවන් වෙන්න පුළුවන්.
ඒකට සමාධිය අවශ්‍යම.
ඒවා ඉතින් අපි හදාගන්නේ ඒවා. දැන් දකින්න ඕන ධර්මය මේක. එතකොට ඔතන දැන් අපි වේදනා පැත්තෙන් ගත්තහම දැක්ක පස්සපච්චයා වේදනා ස්පර්ශේ නිකාමයි වේදනා වෙන නිකුත්ම නෙමෙයි වේදනාවට හේතු. ස්පර්ශය ඇති වෙන්නේ ආයතන හයෙන් කියලා දැක්කා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනස. ඒ ඔය එක ආයතනයක් කරන් ඕක පිරිසිඳ දකින්න උත්සාහ කරනවා. එතකොට ආයතනේ මොකද්ද කියලා අවබෝධ වී ආයතන සමුදය දකින්න පුළුවන් වෙයි. සමුදය හරියට දැක්කනම් මතක තියාගන්න නිරෝධයක් තියෙන. ආයතන නිරෝධය. ආයතන නිරෝධය එහෙම දැක්කහම සාම නිරෝධ කළා නෙමෙයි දැක්කා කියන්නේ. ඊළඟට නිරෝධ කරන මාර්ගය මොකද්ද? මේ අවබෝධය එන්න නම් ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මොනවද කරන්න ඕන? එන්න මාර්ගය ඉලියන. ඒ මාර්ගය තමයි මෙදුම් පිළියෙත නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඈ එක එක වචන වලින් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ඒ තේරම ඒ අපිට තේරෙන භාෂාවෙන් දාගෙන හරියන්නේ නැහැ. ඕක සම්මා දිට්ඨිය මුල් වෙලාම වැඩෙන මාර්ගයක් කරගන්න. ඒකට සම්මා දිට්ඨිය කියනකොට දැන් ලෝකෝත්තර කියන්නේ ලෝකේ ඉක්මවා දකින දැක්ම. මේ ආයතන ඉක්මවා දකින දැක්මක් කොයි කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඇහෙන දකින ලෝකෙනේ විශ්වාස කරන්නේ. ඒකට අහුවෙන්නේ නැතුව ඒ ආයතන ඉක්මවාය. මේ ආයතන වලින් කරන්නේ මොකද්ද කියලා දකින දැක්මකින් ඉන්නවා. ඒකට ඔය දැන් සද්දේ ඇහෙනවනේ මොකද්ද ඇහෙන්නේ? ලේන්නු කෑ ගහනවා නේද? දැන් ඔන්න ආයතන විතරනේ ලේන්නු පිට ලෝකෙට ආйти නේද? දෙයක් ඉපදුව. හරි? දැන් ලේනෙක් මැවිලා ඉන්නව නේද? මොන වගේද කියලා. ලේනගේ ස්වභාවයයි අර වල්ගේ පිටේ ඉරිසුණයි අරවා මේවා තේරම තියෙනවා නේද? දැන් ඕක හරියට අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ නෙමෙයිද? දැන් අපිට ඒ ලේනෙක් ඉන්නවා ලෝකෙටයි සතර මහා ධාතු ලේනෙක් ඉන්නවා කියන ලොකු මතයකට ආවා නේද? දැන් අපි ඉන්නේ මේ මතේ හරි කියලා නේද? දැන් ඔතෙන්ට ගියොත් ඒ වගේ ලේනෙක් දකින්න පුළුවන් කියන හැඟීමක් තියනා නේද? දැන් තාම දැක්කේ නැහැ නේ ලේන?
නැහැ.
සද්දේ ඇහුණා විතරයි. නේද? දැන් සද්දේ ඇහුණා හින්දා ඔන්න දැන් දැනුවත් වීමකට ආවා ලේනෙක් ඉන්නවා. දැන් මොකද හිතෙන්නේ? බලන්න හිතෙනවා ඉන්නවද?
බලන්න.
ඔව්. අර ඉන්නවා. නේද? දැන් බලන්න හිතෙන්නකොටම බලන්න ඕන රූපේ හිතේ තියනවා නේද? බලන්න කලින් මෙන්න මේ වගේ රූපයක් පේන්න ඕන කියන අදහසක් තියනවා නේද? ඒක බලන්න. දැන් බලන්න ඕන දේත් හිත දන්න. ඇහැක් උපද්දලා දකින්න ඕන මේ වගේ දෙයක් කියන දේත් හිත දන්න. නෑ, ඇහැ උපදින්නේ දැන් ඇයි දකින්නකොට. නෑ, ඇහෙන් බලනකොට ඇහැක් උපදිනවා. චක්කු විඥානෙත් එක්කනේ ඇහැ උපදින්නේ. හරි? මනසෙන් හදලා තියනවා දැන් දකින්න දේ. ඇහැ නිසා දකින්න දේ දැන් හිතෙන් දකින්නවා නේද? දැන් බලන්න ওই ටික වෙනකොට ආයතන මොනවද වැඩ
කරන්නේ?
දැන් පටන් ගත්තේ කොහෙන්ද? සෝතයි. කණෙන් සද්දයක් අහලා. හරි? කණෙන් සද්දයක් අහනකොට දැන් අපි හොයා ගන්න ඕන සිද්ධ උනේ මොකද්ද? අපෙන් හිතෙන් හැදුවේ මොනවද කියලා. දැන් සිද්ධ උනේ මොකද්ද? කණේ සද්දයක් වැදුනා, ඒකට අදාළ සෝත ප්‍රසාදේ ප්‍රසාද රූපයක් හැදුනා. සෝත විඥාණය හටගෙන සද්දයක් තියනවා කියලා දැනගත්තා. හරි? එතකොට ඔන්න දැන් මනසට බාර වුණා. දැන් මේ සෝතායතනෙන් හදපු ටික නේද දැන් මනසට බාර කරන්නේ? සෝතායතන නිසා සකස් වුණ දේ නේද දැන් හිතට බාර වුණා. කන තිබුණ නැත්නම් ওই ටික වෙයිද?
නෑ.
ඒකට මේ කණෙන් ශබ්දයක් ඇසීම නිසා ඒ කියන්නේ ඇසීමේ ක්‍රියාවක් සිද්ධ වුණා. හරි? නෑ, ඇසීමේ ක්‍රියාවයි ඊළඟට දැනගැනීමේ ක්‍රියාව ඊළඟට ඔන්න මනසෙන්. ඔව්. එතකොට මනසෙන් තමයි දැනගත්තේ ඔය ලේනෙක්ගේ සද්දයක් ලේන මේ වගේ එකෙක් ඈ එක මේ වගේ වර්ගයක් තියෙනවා, ඔළුවක් තියෙනවා, පිටේ ඉරි තුනක් තියෙනවා, මේ විදිහේ සද්දයක් කරන්න උට පුළුවන්. ඔය ඔක්කොම මනසෙන් දැනගන්න. එතකොට දැන් මනස වැඩ කරන්නේ මනසට ධම්මාරම්මණයක් කරමුණු වුණා. ඒ හින්දා මනෝ විඥානයක් හැදුණා. හිත සකස් කරනවා.
සංඥාවක්
ආවනේ. ඔව්, සංඥා. ඒ කියන්නේ සංඥා. ඔව්, දැන් සංඥා තියෙනවා දැන් ඔන්න. ඇත්තටම මේ දැන් මනසට පේන ලේනෙක් නේද දැන් ඉන්නේ? ඒකට මේ මානසික ධර්මතා ටිකකින් හදපු දෙයක්. නාම ධර්ම වලින් සකස් කරපු දෙයක් තමයි දැන් දකින්නේ. නේද? ඔක්කොම දෘෂ්ටි තමයි ආයතන. කනක් තියෙනවා කියන තැන ඉඳලම දෘෂ්ටි. ඒක කඩා ගන්න විදිහක් තමයි මේ හොයන්නේ. ඒකයි බුද්ධ දේශනේ මම කියුවානේ. ඇහැ තියෙනවා නම් එතනින් පස්සේ ඔක්කොම දෘෂ්ටි. කන තියෙනවා නම් එතනින් පස්සේ ඔක්කොම දෘෂ්ටි. හරි? චක්කුන් සති. එතකොට තමයි මේ දෘෂ්ටි ටික ඇති වෙන්නේ. අපිට උදව් කරන අදහස් නේ. තව තව ශබ්ද දා. එහෙනම් නැති අයටත් අහගන්න තව. දැන් බලන්න මේ ශබ්දයක් ඇහුණා. ඔව්. ඒක ආයතනේ අපිට වෙන ආයතනයකට වෙනස් කරන්නත් පුළුවන් ඒ ලේ නම දැක්ක.
දැන් බලන්න හිතේන.
දැන් ඔය ලේනව දැක්කේ අපි සද්දයක් අහලා. සද්දේ අහලා හිතක් ඇති වුණා. ඒ හිතේ තියෙනවා චෛතසික ධර්ම. නේද? නාම ධර්ම. ඔය නාම ධර්ම ටිකෙන් අපිට රූපයක් දෙන්නවා. එතන නාම රූප සම්බන්ධයක් කරලා තියෙනවා. නාම ධර්ම ටිකට අදාළ රූපයක් අපේ මනසේ පෙන්වනවා. නාම රූපය. නාම රූප සම්බන්ධ කිරීමක් නැත්නම් නාම රූප ගැට ගැසීමක් කරලා තියෙනවා. නේද? ඒ නිසා දැන් අපිට එක එක චේතනා එනවා. බැලුවොත් මේ වගේ රූපයක් දකින්න පුළුවන් කියන අදහස දුන්නේ නැහැ. ඇහැ කිපෙද්දුවොත් මේ වගේ දර්ශනයක් හම්බුයි. මේ වගේ රූපයක් දකින්න හම්බුයි. එළියේ තියෙන මේ වගේ රූපය. නේද? දැන් බලන්න ওই නාම ධර්ම ටිකට රූප සටහනක් සම්බන්ධ කරලා තියෙනවා. නාම වලට රූපයක් සම්බන්ධ කරලා තියෙන රූපය තියෙන්නේ කොහෙද? එළිය අපේ අදහසක් තියෙනවා. ලේනා ඉන්නේ කොහෙද? එළිය. බාහිර ලෝකයට ආйти රූපයක් සම්බන්ධ කළා මේ හිතේ ඇති වුණ ධර්මතාවයකට. නේද? නාම ධර්ම වලට අපි එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් සම්බන්ධ කළා. අපිට හිතුන්නේ නැහැ මේ හිතට පේන රූපයක් මේ දැනගත්තේ කියලා. අපි හිතුවේ මොකද්ද? එළියේ තියෙන සතර මහා ධාතු ලේනෙක්ව තමයි මේ දැනගත්තේ. ඒ වුණාට සිද්ධ වුණේ මේ මනසටයි වෙනුනේ රූපය. නේද? ඒකයි කියන්නේ මේ නාම ධර්ම වලට බාහිර සතර මහා ධාතු රූපයක් සම්බන්ධ කරලා ඉවරයි දැන්. එළියේ තියෙනවා. ඒ රූපේ තියෙනකන් ඇහැක් උපද්දලා බලන්න පුළුවන්.
එතන රූප දෙකක් එනවා නේද? රූප රූපයි නාම රූපයි. එහෙම නේද දෙක.
ඔව්. ඒක තමයි. නෑ. රූප රූප කිව්වේ මොකද්ද? ලෝකෙට ආйти සතර මහා ධාත. ඒක තමයි. ඒකට අපි හිතෙන් දැක්ක රූපෙකුත් තියෙනවා. නාම රූපේ. නාම රූපයක් තමයි දැනගත්තේ හිතට පේන රූපය. නාමික රූපයක් දැනගත්තා. එහෙනම් අපි හිතුවේ බාහිර රූපයක් දැනගත්තා කියලා. සතර මහා ධාතුවෙන් හැදුන ලේනෙක් කියන ලෝකෙට ආйти බාහිර දෙයක් දැනගත්තා කියලා. ඔව්. දැන් එළියේ ලේනෙක් ඉන්නවා කියන අදහස එන්න නම් මොනවද උදව් වෙලා කලින් ලේනෙක් කෑ ගහනවා දැකලා ඔය සද්දය අහලා තියෙනවා
නේද?
පෙර අත්දැකීමක් බෙදලා ගත්තා. ඒ උදව් වෙලා තියෙනවා. පෙර ඇසුරු කරපු දේවල්. පෙර අත්දැකීම. දැන් පෙර කලින් අත්දැකලා තියන්නේ අපි ධර්මයක් දැනගෙනද නැතුවද? එහෙමනම් තේරුම් ගන්න ඕනේ ඒ අත්දැකීම මුලාවක්මයි. දැන් එනවනේ බලන්න හදන්න. ඒකට කලින් මුලාවක් දැන් උදව් කරගෙන තියෙනවා. කලින් කවුද කියපු බොරුවක් දැන් උදව් කරගෙන තියෙනවා. දැන් ඇත්ත. දැන් දැනගත්තු දේ. නේද? කවුද කලින් ඔය බොරු කියලා තියන්නේ අපිට? ආයෙත්. ඇහැයි කනයි. නේද? කලින් ඇහැයි කනයි අපි ඒක ඇත්ත ඇති හැටියක් දකින්න නැතුව පාවිච්චි කරලා ගත්තු අවබෝධයක් දැන් උදව් වෙලා තියෙන අපිට ඇත්ත කියලා හිතන දේ ඇත්ත කියලා හිතන මුලාව දැනගන්න. දැනට මේ ලෝකේ දෙයක් දැනගන්න උදව් වුණා. කලින් අපි ඇත්ත ඇති හැටි දකින්න නැතුව පාවිච්චි කරපු අපේ ආයතන දැන්නේ අපි ඇත්ත ඇති හැටි දකින්න හදන්නේ ආයතනට. ආයතනය මොකද්ද? ඒකට ආයතනය මොකද්ද කියනකොට ආයතනේ කෘත්‍ය ආයතනයට කරන්න පුළුවන් මොකද්ද කියලත් අවබෝධයක් එනවා. දැන් ඔය ඇහැට කරන්න පුළුවන් මොකද්ද, කනට කරන්න පුළුවන් මොකද්ද කියලා වෙනම අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒකේවා දැන් ප්‍රයෝජනෙට ගන්න. ඇහැට පුළුවන් මේ ඇහි තියෙනවා සිනමා තිරයක් වගේ දෙයක්. ඔන්න ඕකේ එක එක රූප ප්‍රතිබිම්බ හදන්න විතරයි පුළුවන්. ෆිල්ම් හෝල් එකක් ඇතුලේ වාඩි වෙලා කරුවල කරලා අරකේ තිරේ එක එක චිත්‍ර මවනවා නේද? පාට පාට. ඔන්න ඔය වගේ දෙයක් නේද මේ ඇහැ ඇතුලෙත් වෙන්නේ. ඇහැ ඇතුලෙත් තියෙන කරුවල කුටියක් ඕකේ තිරයක් තියෙන ඕකේ එක එක ප්‍රතිබිම්බ රූප වර්ණ රූප එහාට මෙහාට වෙනවා. ඔන්න දැන් අපි ෆිල්ම් එක බලනවා ඉතින්. ඇහෙන් දකිනවා කියන්නේ ඕක. ඒ සිනමා තිරේ නරඹන. කණෙන් කරන්නේත් ඔය වගේ දෙයක්. කණෙත් තියෙනවා ඒ වගේ සිනමා තිරය. හැබැයි ඒකේ සතහන් මවන්න පුළුවන් එක එක ආකාරයෙන් ශබ්ද වෙනස් කම්බල.
ශබ්දව අදිනවා.
ඔව්. ඒ ශබ්ද වලට පුළුවන් ඒ තිරේ එක එක ඒවා අඳින්න.
කම්බෙරේ.
කම්බෙරේ. ඈ. සෝත ප්‍රසාදේ කියන. එතකොට ඒව දිහත් බලා ඉන්න පුළුවන් මේ විඥානෙට. මේ විඥානෙට අපි නමක් දෙනවා සෝත විඥාන. ඇහැ දිහා බලා ඉන්න විඥානෙට දෙනවා චක්කු විඥාන. නේද? විඥාන කියන්නේ දැනගන්න ස්වභාවය. ඒකට ඇහැ නිසා දැනගන්නේ චක්කු විඥාණයෙන්, කන නිසා දැනගන්නේ සෝත විඥාණය. එකම විඥානෙ කියන්නේ දැනුවත් වෙන ගතිය තමයි විඥානෙ කියන්නේ. ඈ මොන මොන සිනමා තිරෙන්ද දැනුවත් වෙන්නේ කියන එකට නමක් දෙනවා. ඈ සගෝයි එකට ගිහිල්ලාද ලිබර්ටි එකට ගිහිල්ලා. එහෙම බලනවා කණෙන් දැනගන්න. එතකොට මේ තිරේ වැටෙන සටහන් ටිකක් නේද දැන් දැනගන්න. දෙක ඇහැ දකින්නේ එක හෝල් එකක් වගේ. ආ කන තව හෝල් එකක් වගේ. එතෙන්ට ගියාම ඒකේ තියෙන එක බලන්න. ඒකේ තියෙන එක කියන්නේ ඒක ඇතුලේ පෙන්නන දේ. මේක ඇතුලේ පෙන්නන දේ තමයි දැන් දකින්නේ. අපි ෆිල්ම් එක බලනකොට හිතන්නේ මේ තිරේ වැටෙන දෙයක් දකින්නවා කියලාද, එළියේ සිද්ධ වෙන දෙයක් දැනගන්නවා කියලාද? එළියේ සිද්ධ වෙන දෙයක් තමයි මේ දැනගන්නේ. ඒක ජීවත් වෙනවා නේද? මේ කතාවේ. හරි. දැන් මේ ආයතන ටිකෙත් කරන්නේ ඕක. අපි චිත්‍රපටිය නරඹනවා හිතාගෙන ඉන්නේ එළියේ වෙන දේවල් තමයි මේ දැනගන්නේ. දැන් මේ ටික බලාගෙන හිතෙන් කියන දේවල් ටික නේද ඇත්තටම දැනගන්නේ? මේ ටික බලාගෙන හිතෙන් කියන දේවල් හිතට පුළුවන් ද එළියට ගිහින් බලන්න? බෑ. හිතට පුළුවන් ඔය තිරේ වැටෙන ටික නරඹන්න විතරයි.
ඒතර හිතට සමායන සර්. හිතට අතීතයට යන්න පුළුවන්, වර්තමානයට පුළුවන්, අනාගතයට යන්න පුළුවන්.
ඔව්.
දැන් සිතක් පහළ වෙනවා කියන්නේ ඒ වෙලේම ගන්න අරමුණකින් විඥානයක් පහළ වෙන්නේ.
එතකොට මේ සිද්ධ වුණ දේ ගන්නකෝ. දැන් ඔන්න ශබ්ද තිරේ නැරඹුවා. හරි. හිතෙන් ගත්තා ලේනෙක් කෑ ගහන. නේද?
ඔව්, හිතෙන් ගත්තා ලේනේ.
දැන් ඔය හිතෙන් දකින ලේනා දැන් දකින ලේනෙද්ද අතීතේ ගත්තු දැකපු ලේනේ?
අතීතයෙන් අත්ගත් එක.
අතීතේ දැකපු ලේනම නේද දැන් හිතෙන් පෙන්වන්නේ?
එහෙමනම් විඥානේ අතීතයට ගන්න පුළුවන්.
දැන් අතීතයට ගන්නව නෙමෙයි. මේ මොහොතේ තමයි දැනගන්නේ. දැනගන්නේ අතීතේ කියලා හිතන. අතීතේ දෙයක් තමයි දැන් මේ හිතන්නේ. අතීතේ අත්දකපු දෙයක් තමයි දැන් දැනගන්නේ. ලේන අතීතයක් දැකීමක් නේ. අතීතේ බාරගත්තු දෙයක් දැන් අතීතෙට ගිහින්ද දැනගන්නේ දැන්ද දැනගන්නේ? දැනගන්නේ මේ මොහොතේ. හැබැයි දැනගෙන තියෙන්නේ අතීත අත්දැකීම.
ඒක මේ මනසට සම්බන්ධයක් නැහැ.
මනසෙන් තමයි දැනගන්නේ. නේද? දැන් මනස තමයි ඔන්න තිරේ නරඹන්නේ, ෆිල්ම් එක
බලන්නේ.
හරි. දැන් කණෙන් කරන්නේ මොකද්ද දන්නවද ඔය? සෝත විඥානයක් හදලා ඒගොල්ලෝ කරන්නේ මනසට දකින්න ධම්මාරම්මනේ හදලා දෙන එක. කන කියන ආයතනෙන් කරන්නේ මනසට දකින්න දර්ශනය කරන්න ධම්මාරම්මනේ හදලා දෙන එක. දැන් අපි රේඩියෝ එකක් තියනවා කියලා හිතන්න. මෙතන. ඈ? මම බුද්ධිස් channel එක අහන්න හරි මොකක් හරි රින්දුවක් අහන්න හරි මොකද කරන්න ඕන? ඒ channel එක අල්ලලා රේඩියෝ එක දාන්න. ඒකෙන් නේද අපිට අහන්න පුළුවන්. දැන් නිකන් ඔතන මෙතන දැන් රේඩියෝ තරංග ටික තියෙනවනේ. ඒව ඇහෙන්නේ නැහනේ අපි. රේඩියෝ එක දාන්න. ඒ කියන්නේ අපි අර නිකන් තියෙන තරංග ටික රේඩියෝ තරංග කියලා හිතන්. ඒව ටික අපි ඒව ටික හේතුවක් කරගෙන අපි ශබ්දයක් සකස් කරන මොකටද? කනට අහන්න පුළුවන්. හරි? ඒ පරිවර්තනේ කලේ නැත්නම් අහන්න බෑ. රේඩියෝ එකක් තිබුණ නැත්නම් අහන්න පුළුවන්ද? බෑ. හරි? ඒ වගේ දෙයක් තමයි මේ කණෙන් කරන්නේ. දැන් හිත තිබුණට හිතට සංවේදී නෑ මේ ශබ්ද.
අතීතෙන් ගන්න ඕනේ.
අතීත කතා අමතක කරන්න. දැන් මේ මොහොතේ කියනදී හරිද? එළියේ තියෙන ශබ්ද හිතට අහන්න බෑ කන නැත්තම්. හරියට රේඩියෝ එක නැතුව අපිට අහන්න බෑ ශබ්ද. හරි? ඒ වගේ උපකරණයක් මේ කන.
ශබ්දේ වැටෙන්න ඕන උපකරණයක් මේක.
ඔව්. ඒ උපකරණෙන් දැන් මොනවා හරි හදලා දෙන්න. ඒක තමයි හිතට සංවේදී වෙන්නේ. ඒ හදලා දෙන දෙයට කියනවා ධම්ම ආරම්භ. මනසට ආරමුණු කරන්න පුළුවන් දෙයක් හදලා දෙන එක තමයි මේ ආයතනෙන් කරන්නේ. ඒකට කියනවා ධම්ම කියලා. ධම්ම ආරම්භ.
ධම්ම ආරම්භන. හරි.
දැන් මනසට බෑ සද්දේ ආරමුණු කරන්න. මනසට පුළුවන් කණින් හදලා දෙන ධම්ම ටික ආරමුණක් කරගෙන ඒක ගැන හිතන්න. හරි? දැන් ඇහැ හරියට ටීවී එක වගේ.
ආයේ
රූප නැහැ නේ. අපි ටීවී එක දාන්න ඕන රූප ටික ගන්න නේද? ටීවී තරංග තිබුණාට දැන් හිතට දකින්න බෑ ඒක. අරමුණු කරන්න බෑ. ඒ ටීවී එක දානවා වගේ මේ ඇහෙන් කරන්නේ හිතට අරමුණු කරන්න පුළුවන් ඒවට අදාළ ධම්ම ටික හදලා දෙන්න.
හැබැයි සර් ටීවී එකට අතීතය ගන්න බෑ. ටීවී එක දැම්ම ඒ වෙලාවම විකාශනයක විතරයිනේ ගන්න පුළුවන්.
අතන ගැඹුරක් තියෙනවා. දැන් අපි අතීතය කියලා දෙයක් තියෙනවා කියලා හිතාගෙන නේ කතා කරන්නේ.
ඔයිදී ඔක්කොම රූප ගන්න අතීතෙන්.
අතීතෙන් කියලා දැනගත්තේ දැනුවත් වීම දුන්නේ කවුද? ඒත් හිතම නේ. ඔය හිතෙන් මේ මොහොතේ යම්කිසි දෙයක් දැනගන්නවා නම් මේ මොහොතේ දැනගත්තා. ඒකට අපි අතීත කියලා නමක් දෙනවා. ඒවත් දැනගෙන
තියෙන්නේ
මේ මොහොතේ නේ.
මේ මොහොතේ නම් අරක උපකාර වෙනවා නේ.
අරක කියන එක දැනගත්තේ මේ මොහොතේ හදපු හිතක. හරි. දැන් මෙහෙමයි ඕක දැන් හොයලා හොයලා තමයි ওই දෘෂ්ටි වලින් මිදෙන්නේ. දැන් අපි අතීතයේ තියනවා කියලා අතීතේ මේ රූප තිබුණා කියලා දෘෂ්ටියක ඉන්නවා දැන්. ඒක මතයක්. ඒකයි දෘෂ්ටිය කියන්නේ. ඒ මතේ ආවේ කොහොමද කියලා හොයන්න ඕනේ. ඒකට තමයි මතෙන් මිදෙන්න පුළුවන්. අනාගතය කියන්නේ දෘෂ්ටියක්. අනාගතේ අපි අර ලේන දකින්න පුළුවන් කියලා තමයි ගිහිල්ලා ඇහෙන් බලන්නේ. ඒකත් හිතෙන්ම හදපු දෙයක්. මේ සේරම හැදුවේ පස්ස පච්චය. අන්න ඔකයි තේරුම් ගන්න. ස්පර්ශයෙන්මයි මේ ටික හැදුවේ. මොන ස්පර්ශද? ස්පර්ශ ජාති 6යි තියෙන්නේ. එක්කෝ ඇහැණ උපකාර කරගෙන නැත්නම් කන උපකාර කරගෙන නැත්නම් මනස උපකාර කරගෙන අපි කතා කරපු ටිකේ ওই තුන තියෙනවා නේද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, මනෝ සම්පස්ස. ඔය සම්පස්සය වුණ හැටි අපි හිතුවේ නැහැ. ඒ සම්පස්සේ නිසා හටගත්තු දේවල් විතරයි අපි මේ හිත හිතයි
හර්ෂ.
එතන දැන් අපි සද්දයක් ගැන මේ හිතනවා. ඒ සද්දයක් එනවා නේද? එනවා. ඒ සද්ද ඇති වෙන්න හේතු මොනවාද? ඕපේ පොළවයි ගැටුණා හින්දා සද්දේ මතුවේ. හේද? දැන් අපිට ඇහුනේ මොකද්ද? සද්ද
ගන්න
සද්ද. ඕපේ ඇහුණාද? නෑ. පොළව ඇහුණාද? නෑ. ඒ දෙක නිසා හටගත්තු සද්දයක් ඇහුනේ. එතකොට අපි සද්ද ගැන හිතන
මොකද්ද මේ සද්දේ?
සද්දේ තමයි දැන් අද්දැක්කේ. ඒ කියන්නේ අද්දකෙන්න පුළුවන් සද්දේ විතරයි කන උපකාරී කරගන්නේ.
කුප්පේ සද්දේ
කියන්නේ. දැන් ඔය සද්දේ අහගෙන ඉඳලා හිතන්නේ අන්න කෝප්පේ පොළේ වැඩ. ඇහුවේ මොකද්ද?
සද්දේ.
හේතු ගැන තමයි අපි දැනගන්නේ. මේ ඵලයක් අරගෙන ඒකෙන් හදපු හිතකින් හේතුවට යන. ඔය ඇහුනේ කෝප්පේ සද්දේ. කෝප්පේ තියෙනවද සද්දයක්? කෝප්පේ නැහැ. මේ හේතුන් යෙදිලා ඇති වුණ ඵලයක් කියන ධර්මතාවයේ ඒක අමතකයි. ඒක දකින්න බෑ. අපි පුරුදු වෙලා නැහැ ඒක දකින්න. මේ සද්දේ පටිච්ච සමුප්පන්න බව පේන්නේ. හරි? ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ හිතෙන් කරන්නේ. දැන් මේක පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා හිතනවා මේ හිත දැනගන්නෙම එළියේ තියෙන දේවල්. අර සිනමාතිරේ තමයි දැනගන්නේ. පටහන් ටික බලන්න. ඕක බල බලා හිතනවා මේ බලන්නේ එළියේ තියෙන දේවල්. හරියට අපි ෆිල්ම් එක බලනවා වගේමයි. ඕකම තමයි අපි හීනයක් දකින කොටත් කරන්නේ. හීන දැකලා ඇතිනේ නේද? හීනේ දකිනකොට හිතෙන්නේම ඇත්ත කියලා නේද? ඇහැරුණාට පස්සේ තමයි දැනගන්නේ ආ ඔය දැක්කේ හීනය. එතකන් ඇත්ත ලෝකේ ජීවත් වෙලා. ඇත්ත වගේ ජීවත් වෙලා. ඇයි අපි හීනයක් දකින්නේ කියලා දන්නේ? හීනයක් කියන්නේ හිතෙන්ම හදන දෙයක් නේද? එළියේ තියෙන දෙයක් නෙමෙයි. එතකොට තේරුම් ගන්න අපි මේ ලෝකේ කියලා දැනගන්නේ මේ හිතෙන් හදන දේවල් ටික. ඒ හදන උදව් වෙන්නේ මේ ආයතන ටිකෙන් හදලා දෙන සතහන් ටික. ඒ සතහන් අර ධම්ම කරලා තමයි හිතට දකින්න පුළුවන් කරන්නේ. හරි? ධම්ම කියන ඒවා සතර මහා ධාතුද?
නෑ.
නාමිකව හදන නිකන් නාම ගොඩක්. يعني හිතේම ඇති වෙන මොනවා හරි අදහස් ගොඩක් වගේ නේද? හිතට විතරයි ඒක අරමුණේ. එතකොට දැන් අර එළියේ ඉන්න ලේනා ධම්මද නැත්නම් සතර මහා ධාතු? කණෙන් අහපු සද්දේ නිසා හිතෙන් දැකපු රූපයක් නේද? දැන් මනසට ආරමුණු ධම්ම කියන දැනුවත් දැනීමක් අපිට නෑ, අවබෝධයක් නෑ. ඒ
කියන්නේ අපි අර සද්දේ අල්ලගත්තනේ, අතන ඒක ඉවරයි නේද? හේතුත් වෙනකොට ඒක ඉවරයි. නමුත් අපි මමත් වෙන්න ඒක අල්ලගත්තා.
දැන් අපි හිතට ආරමුණු වෙන ධර්මතා ටිකක් හින්දා හිතක් හදලා ඒක එළියේ තියෙන රූපයකට බවට පත් කරනවා. නේද? සතර මහා අර හිතන දේ මැව්වා. හිතන දේ එළියේ හැදුවා. හිත ඇතුලේ හිතපු දේ අපි හිත ඇතුලේ හදපු දේ හීනයක් දැක්කා වගේ නේද? ඒක සැබෑ කරනවා එළියට ගන්න. හෙයි දැන් එළියේ ඉන්න ලේනෙක් ගැනනේ දැනගත්තේ. නේද? ඉතින්ල මම සද්දේ අහනකොට කිව්වේ අර එළියේ ලේනේ. සද්දේ විතරයි ඇහිලා තිබුණේ. ඉතුරු ටික ඔක්කොම හිතෙන් සකස් කළා. හිතෙන් සකස් කරලා නැවතුනේ නැහැ. ඒ ටික එළියට ගෙහින් තිබ්බා. හිතට මෙන්න දෙන්න. එළියනොත් ගෙහින් තියලා ඉවරයි. දැන් ඔය ලේන මීට කලින් දවසක දැකපු ලේනෙක් නේද දැන් හිතට පෙනිලා තියෙන්නේ. දැන් ඉන්න ලේන අනරට වල්ගේ නැති වෙන්න පුළුවන් ඔය කෑගෙන. වල්ගේ නැති. අපි දැකපු ලේන එහෙමද? නෑ
වල්ගේ තමයි.
දැන් බලන්න එළියේ ඉන්න ලේනද මේ දැනගත්තේ. නෑ. කලින් අත්දැකීමක් නේ. කලින් ඉතුරු කරගෙන හිටපු ටිකක් තමයි මේ දැනගෙන
තියෙන්නේ.
ඔව් දැන් කලින් වැරදුන හින්දා තමයි. දැන් කලින් වැරදුනේ කලින් ආයතනෙ පාවිච්චි කරන කොටත් අපි ඒත් දැක්කේ. ඒත් අර මුලාවෙන්මයි අපි ඒ දැක්කා. ඉතින් මේ මොහොතේ අපිට මුලාව තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහේ වැරදි වැඩක් අපි කරනවා. හිතේ හදපු දේ එළිය තියනවා කියලා හිතනවා. මේ දැනගත්තේ බාහිර ලෝකේ කියලා හිතනවා. නේද? මේ හීනයක් බල බල ඉඳලා හිතනවා මේ එළියේ තියෙන ඇත්තට සතර මහා ධාතු රූප කියලා. දැන් පේනවද මේ විඤ්ඤාණය කියන මායාකාරය කරන දේවල් ටික? හිතෙන් හදන හිත් ටික එළියේ ගිහින් හදනවා සතර මහා ධාතු වලින්. නේද? අපි විශ්වාස කරනවා අපි දැනගත්තේ එළියේ තියෙන දෙයමයි කියලා. මේ ආයතනය කරන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ. ඒ ඕක බුදු කෙනෙක් තමයි ඕව අවබෝධ කරගෙන පෙන්නන්නේ. මොකද අපි හිතාගෙන ඉන්නේ ඇහක් තියනවා එහෙන් දකින්න රූප එළියේ තියෙනවා. කනක් තියනවා කනෙන් අහන්න ශබ්ද එළියේ තියෙනවා. නාසයක් තියනවා නාසයෙන් දැනගන්න ගඳ සුවඳ එළියේ තියෙනවා. නේද? දිවක් තියනවා දිවෙන් දැනගන්න රස අරමුණු එළියේ තියෙනවා. කයක් තියනවා කයෙන් ස්පර්ශ කරන්න අරමුණු ස්පර්ශ වෙන දේවල් එළියේ තියෙනවා. එතකොට මේ එළියේ තියෙන දේවල් හින්දා තමයි අපිට සැප වේදනා එන්නේ කියලා හිතනවා. වෙනවා. එළියේ තියෙන දේවල් හින්දා තමයි සැප වේදනා සුඛ වේදනා එන්නේ කියලා විශ්වාස කරනවා. එළියේ තියෙන දේවල් හින්දා තමයි දුක් වේදනා එන්නේ කියලා විශ්වාස කරනවා. ඒකට වේදනාව මොකද්ද කියලා දන්නේත් නැහැ, වේදනා සමුදය මොකද්ද කියලා දන්නේත් නැහැ. එහෙම කෙනාට වේදනා නිරෝධයක් ගැන කතා කරන්න අයිතියද? සීලයක් හැබෑ කරගෙන ඉන්න කෙනාට එයා අර හැබෑ ලෝකේ කියලා හිතාගෙන කතා කරන්නේ හීන ගැන. එයා දන්නේ මේ දැකපු හීනය. හරි. දැන් ඕකම නේද අර වතුරට එබෙන බල්ලා කලේ. මනසෙන් බල්ලෙක් හදාගත්තා. එයාට උදව් වුණා එහෙන් හදලා දීපු. අර සිනමා පිරේ හදලා දීපු ටික උදව් වුණා එයාට හිතලා හිතලා. ඔය බල්ලෙක් කෙළියේ ඉන්නවා කියලා මතයකට එන්න. ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියක් කියන්නේ ඒක නෙමේ ඇත්ත. යථාභූත ස්වභාවය ඒක නෙමේ. එයා දැන් දෘෂ්ටියක ඉන්නේ. මේ එළියේ බල්ලෙක් ඉන්න හින්දා ඌ තමයි මට පේන්නේ කියලා. නේද? ඉතින් තේරුම් ගන්න අපිත් මේ ආයතන 6 හින්දා දෘෂ්ටි ගොඩක ඉන්නේ. විඥාණය කරන මායාව මායාව විදිහට දන්නේ අපි දෘෂ්ටිගත වෙලා. දැන් මෙතන තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේවයි තියෙන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. බාහිර ලෝකයක් තියෙන හින්දා නෙමෙයි. ඒකයි කිව්වේ ලෝකය මොකද්ද කියලා අවබෝධ කරගන්න. ලෝකයේ හිතෙන්ම ආවපු දෙයක් කියන එක එක පැත්තකින් තේන්නේ. හරි. එතකොට ඇයි ඒ ලෝකේ බාරගත්තේ? අපි මේ ඇත්ත දන්නේ තියෙන. දැන් බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා බාරගත්තේ ඇයි? ඇත්ත දන්නේ නැහැ. ඇත්ත දැක්කනම් එයාට බල්ලෙක් නැවෙයිද ඉදි?
නැහැ.
අන්න එතකොට බල්ලා නිරෝධ වෙනවා. ලෝකේ නිරෝධ. සමුදය තියෙනකන් එයාගේ මෝඩකම තියෙනකන් බල්ලෙක් ඉන්නවා. මේකේ අවබෝධ වෙනකොට නිරෝධ වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. හරි. එහෙනම් දැන් නිරෝධ කරන මාර්ගය තමයි හොයාගන්නේ. ඔය මාර්ගේ හොයන කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. එයා වඩනවා ලෝකෝත්තර මාර්ගය. ලෝකෙන් මිදෙන මාර්ගය, ලෝකේ ඉක්මවා යන මාර්ගය. හරි. ඒ සම්මා දිට්ඨිය තියෙන ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය. ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔක්කොම තියෙනවා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අර කියපු සම්මා දිට්ඨි ටික ඔක්කොම තියෙනවා. ඔය ලෝකයමයි දුක කියන්නේ. බාහිර ලෝකේ පිළිගන්න එකමයි දුක කියන්නේ. ලෝකේ බාර ගන්න එක. එකයි ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ කියන්නේ. ඒක ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියලා දැනගත්තා කියන්නේ දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා
දැතුරා.
එහෙම සම්මා දිට්ඨියක් පහළ වෙනවා. ඒ වගේ සම්මා දිට්ඨිය කොයි ආකාරයෙන් පැහැදිලි කරලා එකම දැක්මක් ඒක ලෝකේ ඉක්මවා යන දැක්මක් ලෝකෝත්තර දැක්මක්. මං හිතනවා ඔක හිතලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න බුදුදහම අවබෝධ කරගන්න මේ ටික උදව් වෙයි කියලා. හරි. එතකොට අර එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පණින භාවනා නෙමෙයි ලෝකෝත්තර අවබෝධේන භාවනා ටිකක් කරන්න පුළුවන් වෙයි. එතකොට දැනුත් පුළුවන් අනිත්‍ය බලන්න. දැන් අනිත්‍ය බලන්නේ අර වතුරේ ඉන්න බල්ලාට ඇත්ත බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන නෙමෙයි. මෙහෙම මේ හටගත්තු මෙන්න මේ හේතු නිසා හටගත්තු දේ හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි. හට ගැනීම නිරුද්ධ තමයි අනිත්‍ය කියන්නේ. මේ දැකීමේ ක්‍රියාව නිසා ඒක වෙනකොට හටගත්තු ඇහැක් තියෙනවා. ඒ නිසා හටගත්තු රූපයක් තියෙනවා. ඒ නිසා හටගත්තු විඥානයක් තියෙනවා. ඔය සේරම එහෙමම නිරුද්ධයි. පෙර නොතිබීමයි හටගත්තේ, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හට ගැනීම නිරුද්ධ වීම තුලත් අනිත්‍යයක් පේනවනේ. ඇති වෙනව නැති වෙනව. මේ හේතුන්ය දෙනකොට ඇති වෙනවා, හේතුන් නැත්තම් නිරුද්ධයි.
ඉන්නේ ඇතිවෙත හේතුව බලන්න.
ඔව්. ලෝකෙට රැවටෙන්න හේතුව බලන්න. ප්‍රතිබිම්බයට ලෝකයක් බාහිරයට දැම්මේ ඇයි කියලා බලන්න. හරි. මේ ආයතන හයෙන්ම කලේ ප්‍රතිබිම්බ හයක් හදලා දුන්නා. අපි රැවටුණා ඒවා එළියේ තියෙනවා කියලා. ලෝකෙටයි කියලා. අන්න ලෝකේම ඇව්වා. ඒකට ලෝක සමුදය බලන්න. සමුදය දකින්නකොට ලෝකේ නිරුද්ධයි. මෙතන මුලාව දකින්නකොට ලෝකේ නිරුද්ධයි. අන්න එතකොට සම්මා දිට්ඨිය තියෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හරි. ඒ ඔය සම්මා දිට්ඨිය ඇති වුණත් මතක තියාගන්න ආයෙ සතර අපාගත වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. හොඳයි. දැන් මේ කාලය තුල ගා කුසල් සම්භාරයක් රැස් කරගත්ත මහානිසංස කුසල් සම්භාරයක්. පින් රැස් කරගත්තු මොහතක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න මේ පිටින්.
ජාතකෝ දෙවි රත්නාවන් සිතිවිසුවා නේවා ජිනසතක